අපි බලමු උදාහරණයක් අරගෙන. තරු වලින් නික්මෙන එළිය. අපි කියන්නේ නෑනේ තරු වලින් නික්මෙන එළිය කී කිය නේද? ඕක අපි කතා කරන්නේ වාචිකව, එහෙම නැත්නම් උච්චාරණය කරන්නේ ලියන්නේ තරු එළිය. මුහුදෙන් හමන සුළං. අපි මේක සමාස කරාම මුහුදු සුළං. දැන් මුහුදෙන් ඔන්න සීමාව අපිට පෙන්වනවා. තරු වලින් කියනකොට ඔන්න සීමාව පෙන්වනවා. සොරුන් ගෙන්වන බිය සොර බිය. ඔන්න සමාස වුණා. අහසින් ලැබෙන දිය අහස් දිය. ගොඩින් හමන සුළං ගොඩ සුළං. මිහියෙන් නැගෙන දුම්, ඒ කියන්නේ මහ පොළවෙන් නැගෙන්නා වූ දුම් අපි කියනවා මිහිදුම්. මිහිදුම කියලා අපි කියන්නේ. එතකොට මිහියෙන් නැගෙන ඔන්න සීමාවක් වෙන්වීමක්, එහෙම නැත්නම් පහවීමක් හඟවන පදයක්. මුලින් යෙදිලා වෙනත් පදයක් අගට යෙදිලා සිදුවන සමාසයක් තමයි ඔය අපි කතා කරේ. ඒ කියන්නේ අවදි විභක්ති සමාසය. අපි බලමු සම්බන්ධ විභක්ති සමාසය කියන්නේ මොකක්ද කියලා. ඉස්සෙල්ලා බලමු සම්බන්ධ විභක්තිය. සම්බන්ධ විභක්තිය කියන්නේ ඔබ දන්නවා මේ වෙන විට අයිතිය හඟවන පදයක් යම්කිසි වාක්‍යයක යෙදিলা තියෙනවා නම් ඒ පදය ගන්නේ සම්බන්ධ විභක්ති අර්ථ. සම්බන්ධ විභක්ති අර්ථ ඇති පදයක් මුලට යෙදিলা වෙනත් පදයක් අගට යෙදিলা සිදුවන්නා වූ සමාසය තමයි අපි කියන්නේ පුතේ සම්බන්ධ විභක්ති සමාසය. අපි උදාහරණයක් අරන් බලමු. ඇතාගේ දල. ඇතාගේ දල වලට අපි කියනවා ඇද්දල. පද කෙටි කරාම කියන පදේ තමයි ඇද්දල. බුදුන්ගේ බණ. බුදු බණ. නයින්ගේ විස. නයි විස. රජතුමාගේ පිරිස. රජ පිරිස. රජතුමාගේ භෝජන. රාජ භෝජන. ඔන්න ඔය විදිහට අපිට සමාස කරන්නට පුළුවන්. එතකොට අයිතිය හඟවන පදයක් මුලට යෙදিলা වෙනත් පදයක් අගට යෙදিলা සිදුවන්නා වූ පද කෙටි කිරීම තමයි අපි කියන්නේ සම්බන්ධ විභක්ති සමාසය කියලා. අපි විභක්ති සමාසවල අන්තිම සමාසය, ඒ කියන්නේ හත්වන සමාසය තමයි දරුවනේ ආධාර විභක්ති සමාසය. ආධාර විභක්ති සමාසය කියලා කියන්නේ අපි දන්නවා කර්තෘගේ ක්‍රියාවට ආධාරවන පද තමයි ආධාර විභක්ති අර්ථ ගන්නෙ. දැන් තාත්තා ඇඳේ නිදායි කිව්වොත් එහෙම තාත්තට නිදා ගන්න ආධාර වෙන්නේ ඇඳ. ඒ විභක්තියේ අපි බලමු ආධාර විභක්ති අර්ථ ඇති පදයක් මුලට යෙදিলা වෙනත් පදයක් අගට යෙදී සිදුවන්නා වූ පද කෙටි කිරීම තමයි අපි කියන්නේ ආධාර විභක්ති සමාසය කියලා. පොළෙහි තෙල්, ඒ කියන්නේ තෙල් හිඳින්න ආධාර වෙන්නේ පොල්. පොල් ආධාරයෙන් හිඳින තෙල් සමාස වුණාම පොල් තෙල්. ධර්මෙහි ඇලිලා ගැලිලා ඉන්න තැනැත්තා, ඒ කියන්නේ දහමේ සොඬ තැනැත්තා සමාස වුණාම දහම් සොඬ. ගමෙහි වාසය කරන තැනැත්තා, එහෙම නැත්නම් තැනැත්තෝ, ගම්වැසියා ගම් වැසි. ගසෙන් වැටුණ ගෙඩි, අපි කියනවා ගසෙන් වැටුණ ගෙඩි කිව්වොත්නම් අවදි විභක්තියට අයිති වෙන්නේ දරුවනේ. අපි බලමු ආධාර විභක්තිය එකක්. වනෙහි පිපෙන මල්. වනෙහි පිපෙන මල්, මල් පිපෙන්න ආධාර වුණේ වනාන්තරය. වනෙහි පිපෙන්නා වූ මල් වනමල්. සරත් කාලයේ සඳ. සරත් කාලයේ පායන්නා වූ සඳ. සරා සඳ. මම හිතන්නේ ඔබට විභක්ති සමාසයේ පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති. විභක්ති හත අපි වෙන වෙනම සාකච්ඡා කරා. අපි බලමු ඊළඟට දරුවනේ අපේ විභක්ති ප්‍රභේද පහේ හතරවෙනි විභක්ති, මේ විභක්ති ප්‍රභේද අපි සාකච්ඡා කරා. අපි සමාස ප්‍රභේද පහේ ඊළඟ සමාස ප්‍රභේදය මොකක්ද කියලා බලමු.
ඕ දේ පුතේ ඊළඟ සමාස ප්‍රභේදය තමයි අන්‍යාර්ථ සමාසේ. අන් අරුත් අන්‍යාර්ථ වෙනත් අරුත්තක් සහිත පදයක් නිර්මාණය කර ගැනීම. මේක සිදත් සංගර කතෝරය මෙන්න මේ විදිහට අර්ථ දක්වල තියෙනවා. කියෝලත අන් අරුත් පදනත් අනේ වැසියෝ එසමස් අන් අරුත් නම් එහි බේ සත් විබතැවි සත් විබත. එතකොට මෙන්න මෙහිමයි ඔහු අර්ථ දක්වන්නේ. වෙන්වෙන් වූ අර්ථ ඇති පද දෙකක් හෝ කීපයක් හෝ සමාස වූ විට ඉන් බැහැරව වෙනස්ම අරුතක් ප්‍රකාශ වෙනවනං දුවේ පුතේ ඒ තමයි අන්‍යාර්ථ සමාසය. දැන් ඔබ පන්තිකාමරයේදී අපේ ළමයින්ට දානවා නංවාන නේද? සමහර වෙලාවට නම කිව්වට දන්නේ නෑ. අර අන්‍ය අරුතෙන් තමයි ළමයිව හඳුනන්නේ. මේකත් අන්න ඒ වගේ අන්‍යාර්ථ සමාසය. අපි බලමු උදාහරණ මගින් මේ තවදුරටත් පැහැදිලි කරගන්න. ඇස් තුනක් තියෙන ඊශ්වරව හඳුන්වනවා අපි තිනෙත් කියලා. තිනෙත් කියන්නේ නේත්‍ර තුනක් තියෙන ඔබ දැක ඇති ඊශ්වර දෙවියන්ගේ නළලේ තියෙනවා ඇහැක් තුන්වෙනි ඇහැ. ඒක ඇරලා බැලුවහමනුනේ අනංග එහෙමත් නැත්නම් මල්සරා සියලු දේ පිච්චිලා ජීවිතේ නැති වුණා කියන්නේ සුරාසුර යුද්ධයේදී. හැබැයි ඊශ්වර තමන් අතින් සිදුවෙච්ච අර වැරද්ද නිවැරදි කරා ඔහුට අංග නැතුව ජීවේ ලබා දුන්නා. ඒ නිසා තමයි මල්සරාට අනංගයා කියලා කියන්නේ. එතකොට තිනෙත් තුන්වෙනි ඇහැ ඇරියම කෝප ගන්න අවස්ථාවක තමයි අරින්නේ. ඒ නිසා ඊශ්වර දෙවියන්ට තිනෙත් කියලා හඳුන්වනවා. ඔන්න වෙනස්ම අරුතක්. තිනෙත් කිව්වහම දැන් අපිට S2 S3ක් නෙමතක් වෙන්නේ. නමුත් නෑ, තිනෙත් කියන එකෙන් අපි අර්ථ දක්වන්නේ ඊශ්වර දෙවියන්. ඊළඟට දස බල. දැන් ඔබට මම මේ සංඛ්‍යාපූර්ව විශේෂණ සමාසයේදී දස බල ගැන කිව්ව. බල 10ක් ඇත්ති. බල 10ක් තියෙන්නේ මේ ලෝකෙක මේක කෙනාට. ඊයේ තමයි තථාගත බුදුරජාණන් වහන්සේ. එතුමා හඳුන්වන තවත් අන්‍යාර්ථ නාමයක් තමයි දුවේ පුතේ දස බල. සිදත් සංගර කතුවරයා මෙන්න මේ අන්‍යාර්ථ සමාස පදය ඔහුගේ පොතේ සඳහන් කරලා තියෙනවා. ඉකුත් වූයේ සයුර යමකු විසින්ද ඉකුත් සයුර. දැන් මේ වචනේ අපි භාවිතා නොකරන වචනයක්. නමුත් අපිට ඉගෙන ගන්න වෙනවා. ඉකුත් සයුර, සයුර ඉකුත් කරලා තරණය කරන්න. කවුද සයුර ඉකුත් කරන්නේ? ඒ තමයි දුවේ පුතේ නැව. මං කලින් කිව්වා වගේ මල් අවියක් තියෙන එයාට තියෙනවා ඊතල පහක්, මල් සහිත ඊතල. මලවි කියලා කියනවා. මලවි කියන්නේ අනංගයාට. මල් අවියක් අත දරා සිටින නිසා තමයි අන මලවි කියන්නේ ඒ අනංගයාට. ඊළඟට දික්කූ ඇස් ඇත්ති. ස්ත්‍රියට කියන තවත් අන්‍යාර්ථ සමාස නාමයක් දික්කූ ඇස් ඇති. දිගෙසි කාන්තාවගේ නෙත් දිගයිනේ නේද? නිල් මහනෙල් පරයන නෙත්නේ තියෙන්නේ. ඒ නිසා ඇයට කියනවා දිගෙසි කියලා. දිගෙසි අන්‍යාර්ථ නාමය සමාස නාමය. ඒ කාන්තාව හඳුන්වන තවත් නමක්. තරුවලට අධිපති සඳ. හැබැයි තාරපති කියලත් හඳුන්වනවා. තාරපති කියලා අන්‍යාර්ථ සමාස පදය අපි සඳ වෙනුවෙනුයි යොදන්නේ. තිලෝවට ගුරු වූ බුදුන් වහන්සේට අපි කියනවා තිලෝ ගුරු කියන සමාස පදය. ඇස් දහසක් ඇති. අපිට මුණගැහෙනවා ගුත්තිල කාව්‍යයේදී සහසැස් පිළිබඳව. සහසැස් කියන්නේ අන්‍යාර්ථ සමාස පදයක්. සක් දෙවිඳුට කියන වෙනත් නමක්. ඊළඟට කොහොමද දිනකර දිනයක් උදා නොකළොත් නේද? දිනය උදා කරන්නේ දිනකර. දිනකර කියන්නේ සූර්යාට ඉරට. මෙන්න මේ ආකාරයෙන් අපේ භාෂාව බොහෝම රසවත් කරන පද විශේෂයක් තමයි දුවේ පුතේ මේ අන්‍යාර්ථ සමාස කර ගැනීමෙන්. අර මැඩම් කිව්වා ව්‍යක්ත බව හසුරවන්න මේ සමාස පද හරීම උපකාරී වෙනවා කියලා. මම නම් දකින්නේ මැඩම් මෙන්න මේ සමාසයෙන් තමයි එය වඩාත් පැහැදිලි වෙන්නේ. හොඳයි මැඩම්, අපි අපේ අවසාන භාගයට අපි අද අභ්‍යාසිකුත් දෙමු අපේ දුවදරුවන්ට. අවසාන සමාසය අව්‍යපද සමාසය ඔබතුමීට විග්‍රහ කරන්න අවස්ථාව.
දැන් අපේ ආදරණීය දුවල පුතාලා ඔක්කොම දන්නවා අව්‍යපද කියන්නේ මොනවද කියලා. අව්‍යපද කියලා කියන්නේ වර නොනැගෙන පද. මේ පිළිබඳවත් අපි ඉහත පාඩමකදී සාකච්ඡා කරලා තියෙනවා අව්‍යපද කියන ඒවා. අව්‍යපද, නිපාත සහ උපසර්ග කියලා ප්‍රභේද දෙකක් තියෙනවා. එහෙනම් මේ අව්‍යපදයක් යොදාගෙන සිදු කරන්නා වූ පද කිටි කිරීමට තමයි අපි කියන්නේ අව්‍යපද සමාසය. ඒ කියන්නේ නිපාත සහ උපසර්ග යොදාගෙන සිදු කරන්නා වූ පද කෙටි කිරීමට තමයි අපි කියන්නේ අව්‍යපද සමාසය කියලා. මේ අව්‍යපද සමාසය සිදස් සංගරාවේ දරුවෝ හඳුන්වලා තියෙන්නේ මෙන්න මේ විදිහට. පෙර කඩ උසුරුවන යව් කු ප න ඈ අවියන් පරපද සබද ලද හොත් අවිය සමස් එ වියු. ඔබට තේරෙනවා මේ කියනකොට. පෙර කඩ උසුරුවන පූර්ව කොටසෙහි උච්චාරණය වන උච්චාරණය කරන යව් කු ප න කියන අව්‍ය ශබ්ද පසුව යෙදෙන පදත් එක්ක ගැළපීම තමයි අපි කියන්නේ අව්‍ය සමාසය. මේක චුට්ටක් අමාරුයි. හැම දරුවෙක්ම මේ යව් කු ප න කිව්වහම ටිකක් බය වෙනවා. මේවා ඔක්කොම උපසර්ග පද. මේ උපසර්ග පදවලට ආයත් එහෙම නැත්නම් මේ අව්‍ය පදවලට ආයත් සමාස තමයි අපි කියන්නේ අව්‍ය සමාස. මං චුට්ටක් පැහැදිලි කරන්නම් මේ යව් කු ප න. මොකද ඔබට ඒ උසස් පෙළ දරුවන්ටත් මේක පොඩ්ඩක් වැදගත් වෙනවා. අපේ සාමාන්‍ය පෙළ දරුවන්ටත් තියෙනවා, නැතුව නෙමෙයි. නමුත් අපි මේවා පැහැදිලිව අවබෝධ කර ගැනීම අපිට හොඳයි. මේ සමාස පිළිබඳ ව්‍යාකරණාංගය හොඳට අවබෝධ කරගන්න. මේ යව් කු ප න කියන මේ ප්‍රභේද හතර, ඒ කියන්නේ මේ උපසර්ග හතරට අනුව අව්‍ය සමාසෙත් ප්‍රභේද හතරක් තියෙනවා. එකක් තමයි යව් ආදී වර්ගය. අනිත් එක තමයි කු ආදී වර්ගය. අනිත් එක තමයි ප ආදී වර්ගය. හතරවෙනි එක තමයි න ආදී වර්ගය. මේ යව් ආදී වර්ගය කියලා කියන්නේ මොනවද? මෙන්න මේ යව් ආදී වර්ගයට අයත් වන අව්‍ය පද කිහිපයක් තියෙනවා. ඒව මුලින් යොදලා වෙනත් පදයක් අගට යොදලා පද සම්බන්ධ කිරීම තමයි අපි කියන්නේ යව් ආදී වර්ගයට අයත් අව්‍ය සමාසය කියලා. යව් ආදී වර්ගයට අයත් අව්‍ය පද මෙන්න මෙව්වා. මොනවද? යව්, යාව, යත, යතා, අනු, තාව. මෙන්න මේ අව්‍ය පදයක් මුලට යෙදිලා වෙනත් පදයක් අගට යෙදිලා සිදුවන්නා වූ පද කෙටි කිරීම අපි කියනවා යව් ආදී වර්ගය. මම මේ එක එකට එක උදාහරණ ගාන කියන්නම්. මොකද මේක විග්‍රහ කරනකොට ලොකු වෙලාවක් යන නිසා. යව් ගත්තොත් එහෙම යව් දිව් කියන දෙක එකතු කරාම, දිව් කියන්නේ ජීවිතේනේ, යව් දිව් කියලා තමයි සමාස වෙන්නේ. යව් දිව් කියන එකේ තේරුම තමයි දිවි ඇති තෙක්, ඒ කියන්නේ ජීවිතයේ තියෙන තාක්කල්. යත කියන අව්‍ය පදයට ලබ කියන පදේ එකතු වුණාම, එහෙම නැත්නම් මේ පද දෙක එකතු කරලා හදන සමාස පදය තමයි යත ලබ. යත ලබ කියලා කියන්නේ ලැබෙන පරිදි කියන එක තමයි ඒකේ තේරුම. යතා ලාභ, යතා කියන අව්‍ය පදයට ලාභ කියන පදය එක්කොට හදන සමාස පදය තමයි යතා ලාභ. මේකෙන් ප්‍රකාශ වෙන්නේ ලැබෙන පරිදි කියන අර්ථය. තාව කාලික, තාව කාලික කියලා මේක සමාස වුණහම මේකෙන් තේරෙන්නේ කෙටි කාලයකට අයත් කියන එකයි. අනු කියන උපසර්ගය, එහෙම නැත්නම් අව්‍ය පදයට නායක කියන පදේ එකතු වෙලා හැදෙන සමාස පදය තමයි අනුනායක. මම හිතන්නේ යව් ආදී වර්ගයේ ඔබට මනාව වැටහෙන්නට ඇති. අපි බලමු කූ ආදී වර්ගය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ කූ ආදී කියන වර්ගයට මෙන්න මේ කියන අව්‍ය පද ටික එකතු වෙනවා. ඔබ මේ අව්‍ය පද මොනවද කියලා දන්නවා? ගොඩක් උපසර්ග. මේ කුවාදී වර්ගයට අයිති වෙන මේ අව්‍ය පද තමයි කු, දු, සු, දුර්, දුෂ්, නිර්, නිෂ්, දූ කියන අව්‍ය පද. මෙන්න මේ අව්‍ය පදයක් මුලට යෙදිලා වෙනත් පදයක් අගට යෙදිලා සිදුවන සමාස වීම තමයි අපි කියන්නේ කුවාදී වර්ගය. මේවෙන් හැදෙන සමාස පදෙන් අපිට මේ සමහර පදවලින් දූෂිත බවක් හැඟ වෙනවා. අනුපම මැඩ, තමත් ඒවෙන් අපිට හැඟ වෙනවා භූෂිත බවක්. භූෂිත බව කියන්නේ අර්ථේ වැඩිවීමක් වෙනවා. ඔබට මේවා අපි ප්‍රකාශ කරනකොට දැනෙයි ඒකේ දූෂිත භාවය මොකද්ද, භූෂිත භාවය මොකද්ද කියලා. කූ කියන උපසර්ගයට පුරිස් එකතුනහම කුපුරිස් වෙනවා. කුපුරිස් කියලා කියන්නේ ඔයගොල්ලෝ තේරුමක් දැනගන්න ඉපෑ ගැරහුම් ලද පුරුෂයා කියන එකයි. කු දිටු, කූ කියන අව්‍ය පදයට දිටු කියලා කියන්නේ දෘෂ්ටිය කියන එකයි. කුදිටු, කුදිටු කියන්නේ මිත්‍යා දෘෂ්ටිකය. හරි. සු කියන උපසර්ගයට එහෙම නැත්නම් අව්‍ය පදයට දන කියන පදේ එකතු වුණාම සුදන හැදෙනවා. සුදන කියන්නේ යහපත් ජනයා. ඒක භූෂිත භාවයක් නේ.
ඔව්.
ඔව්. දුර් ජන. මම ඉතින් එකතු කර කර කියන්නේ දැන් දිගටම සමාස පදයේ කියන්නේ. දුර් ජන. ඊ මිහිරි, ඉමිහිරි. දුෂ් කර. නිර් දන. නිෂ්ක්‍රමණ. දු දන. අති රස. අති රස කියන කොටත් ඔන්න භූෂිත භාවයක් දැනෙනවා නේද? ආර්ථය වැඩි වෙනවා. ඊළඟ අව්‍යය සමාසට අයත් පද එහෙම නැත්නම් වර්ගය තමයි ප ආදී වර්ගය. ප කියන්නේ උපසර්ගයක්. ඔබ දන්නවා අව්‍යය පදයක්. මේ ප ආදී වර්ගයට අයිති වෙන්නේ ප, උප, ප්‍ර කියන උපසර්ග පද ටික තමයි මේ ප ආදී වර්ගයට යෙදෙන්නේ. එතකොට මේ ප, උප, ප්‍ර කියන අව්‍යය පදයක් මුලට යෙදිලා වෙනත් පදයක් අගට යෙදিলা සිදුවන්නා වූ පද කෙටි කිරීම තමයි අපි කියන්නේ ප ආදී වර්ගය කියලා. උදාහරණයක් විදිහට දැන් බල ගත්තොත් එහෙම බලය කියන එකට ප මුලින් යෙදුවොත් කියන්නේ උපසර්ගයේ මුලට යෙදුවොත් පබල වෙනවා. ප්‍ර යෙදුවොත් ප්‍රබල වෙනවා නේ.
අර්ථය වැඩි වෙනවා.
අර්ථය වැඩි වෙනවා. ඉතින් මේ ප ආදී වර්ගයේට ඔන්න ප බල ප්‍රබල වෙනවා. ඒ කියන්නේ උත්කෘෂ්ට බලය. උප එකතු කරොත් එහෙම අපිට උපවන, උපවණය. ඒ කියන්නේ සමීප වණයක් කියනවා. උපනායක, ඒ කියන්නේ නායකයාට සමීප වින්න එක්කෙනා, ඊළඟ එක්කෙනා උපනායක. වර කියන එකට ප්‍ර එකතු වුණාම ප්‍රවර වෙනවා. ඒ කියන්නේ ඉතා උසස්. ඔබට පේනවා ඇති ප ආදී වර්ගයට එහෙනම් අයිති වෙන්නේ ප, උප, ප්‍ර කියන උපසර්ග පදයි. අපි අව්‍ය සමාසයේ අන්තිම වර්ගය, ඒ කියන්නේ න කාරාර්ථය, එහෙම නැත්නම් න වර්ගයට අයත් පද, එහෙම නැත්නම් අව්‍ය පද මොනවද කියලා පොඩ්ඩක් බලමු. මේකට ගොඩක් අයිති වෙන්නේ දරුවනේ න සහ නෝ කියන අව්‍ය පද. ඔබ දන්නවා මේ දෙක නිපාත පද. අපේ දරුවෝ ගොඩක් කාලවලට නෝ නිපාතේ වරද්ද ගන්නවා. මේක උපසර්ගයකට කියලා තමයි ගොඩක් අය වෙලාවකට හිතන්නේ. නමුත් නිපාත පදයක්. මෙන්න නෝ දෙක යෙදුවම ඒකේ අර්ථය නැත කියන අර්ථය තමයි යෙදෙන්නේ. හරිද? න අසුර. න අසුර කිව්වම න සුර අසුර වෙනවා. ඒ කියන්නේ ඔබ මේක පොඩ්ඩක් අවබෝධ කරගන්න ඕනේ. මේ න ව්‍යංජන අක්ෂරයකට එකතුව යෙදුවොත් එහෙම න කියන අව්‍ය පදය ව්‍යංජන අක්ෂරයකට පෙර යෙදුවොත් එහෙම ඒකට ආදේශයක් විදිහට අයන්න අපි යොදනවා. ඒ කියන්නේ න සුර අසුර තමයි වෙන්නේ. ඒ කියන්නේ සුර නොවනවා කියන්නේ. න කුසල් අකුසල් වෙනවා. න කුසල් අකුසල් කියන්නේ කුසල් නොවන කියන ඒවානේ. ඉතින් ඔබට පේනවා මේක නැත කියන අර්ථයට තමයි න කියන අව්‍ය පදයේ භාවිත කරන්නේ. එතකොට න අසුර, න සුර අසුර වෙනවා. න කුසල් අකුසල් වෙනවා. න පමණ අපමණ වෙනවා. න ඇති නැති බවට පත් වෙනවා. අපි නෝ ගත්තොත් එහෙම මේ නෝ කියන නිපාත පදයන් නැත කියන අර්ථයම ප්‍රකාශ කරන්නට යොදන අව්‍ය පදයක්. නෝ මිනිස්, ඒ කියන්නේ මිනිස් නොවන්නේ නොමිනිස්. නෝ විදිමත්, විදිමත් භාවයක් නැත්තේ නොවිදිමත්. හරිද? එතකොට මේ න සහ නෝ කියන අව්‍ය පද යෙදීමෙන් අපිට මේ සමාසයේදී වැඩි වශයෙන් දක්නට ලැබෙන පද නැත කියන අර්ථය ප්‍රකාශ වන පද. අපි මේ පදත් බලමු. දැන් සමහර වෙලාවලට න කියන එකට මං කිව්වා සමාස වුණා හැම අ කියන උපසර්ගයේ ආදේශ වෙනවා වගේ. ඒ වගේම අන් එකත් ආදේශ වෙන අවස්ථා කීපයක් තියෙනවා අපේ අනුගමනයට. න අදර අනදර වෙන්නේ අන් අදර කියන එකයි නේ. න අදර අන් අදර වෙනවා. ආචාර අන්න ආචාර ඒ කියන්නේ අනාචාර වෙනවා. ඒ කියන්නේ ආචාර නැති අනාචාර, ආදර නැති අනාදර වෙනවා. එතකොට ඒ හැම දෙයක්ම න කියන එකෙන් අපිට ප්‍රකාශ වෙනවා. මම හිතන්නේ අපේ සමාස පිළිබඳ මම හිතන්නේ සමාස වර්ග පහත්, ඒ සමාස වර්ග පහේ ඇති අනුවංගත් ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති. මේ අවබෝධය ඔබට කොහොමද ලැබුණේ කියලා බලන්න අපි චූටි අභ්‍යාසයක් කරමු.
ඔව්ද වේ පුතේ, අපේ කාල වේලාවත් එක්ක මම ඉතාමත්ම වේගයෙන් මේ අභ්‍යාසය ඔබට කියන්නම්. පහත සඳහන් වාක්‍යයන්හි සමාස පද තෝරා එය කුමන සමාසයට අයත් දැයි ලියා දක්වන්න. නැවතත් කියනම්, පහත සඳහන් වාක්‍යයන්හි සඳහන් සමාස පද තෝරා එය කුමන සමාස වර්ගයකට අයත් දැයි ලියා දක්වන්න. වාක්‍ය පහයි දෙන්නේ රකුස් විලස් ගති සහ සැස් මෙලෙසින. රකුස් විලස් ගති සහ සැස් මෙලෙසින. නා හිමියෝ පිරිස පංචශීලයෙහි පිහිට වූහ. දෙවනි වාක්‍ය, නා හිමියෝ පිරිස පංචශීලයෙහි පිහිට වූහ. තුන්වෙනි එක, නොමිහිරිද මේ වෙන. ඔබට ඒ මතකයි, නොමිහිරිද මේ වෙන. හතර, අකුසල් කර අපාගත නොවන්න. අකුසල් කර අපාගත නොවන්න. පස්වෙනි වාක්‍ය, සකි සඳ පෙනේ සමනල ගල නැගෙන හිර. හොඳයි දුවේ පුතේ, අද බොහොම අපහසු ව්‍යාකරණ පාඩමක්, ඔබ අකමැති ව්‍යාකරණ පාඩමක් අපි කරේ. මං හිතනවා යමක් අපින් ලබා ගත්තා කියලා. නැවත දවසක මෙවැනි පාඩමකින් මුණ ගැසෙනතුරු සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාට. ස්තුතියි.